ඒ හුස්ම දෙකක් අතර නැවතීමක් තියෙනවා නම් ඒකත් ගන්නවා. ඉහළ යනකොට එතන තියෙන දැනෙන ස්වභාවයන් ටික, පහළ යනකොට එතන තියෙන දැනෙන ස්වභාවයන් ටික, ඒ දෙක අතර පොඩි නැවතීමක් නොදැනෙන ගතියක් තියෙනවා නම් ඒ බවත් ගන්නවා. ආයෙ දැනෙන්න ගන්නවා. එහෙම එහේ යනකොට ආයේ ආයේ හුස්මට අවධානය යොමු කරන්න. හුස්ම ඇතුල් වෙන ගතිය, පිට වෙන ගතිය, ඇතුල් වෙන ගතිය, පිට වෙන ගතිය. හුස්මට අවධානය තියෙන ගමන් තමන්ට බාහිර ශබ්දයක් ඇහෙනකොට ඒ දැනගත්තේ මොකක්ද කියන එක ගැන පොඩ්ඩක් නුවණින් මෙනෙහි කරන්න පුළුවන්. කුරුල්ලෝ කෑ ගහනවා, ලේනෙක් කෑ ගහනවා වෙන්න පුළුවන්. තොට ඒක ඇහෙනකොට තමන්ට හිතෙනවා එළියේ ලේනෙක් කෑ ගහනවා. ඒ දැනගත්තේ කොහොමද කියලා අපි ආයතන විදිහට බලනවා. ඇහුනේ ශබ්දයක්. ශබ්දයේ රූප නැහැ. එතකොට සබ්දයට අනුව හිතනකොට නේද එලේනෙක් කෑ ගහනවා කියලා දැනගත්තේ. එලේනෙක්ගේ රූපයක් හිතට ආවේ. එතකොට හිතෙන් හදපු රූපේ හිත දැනගත්තා. ඒක හිත ඇතුලේ වැඩක්. එහෙනම් ඒ දැනගත්තු දේ බාහිරේ තියෙන විදිහක් නැහැ. බාහිරේ තියෙනවා කියලා බාරගත්තේ පරණ පුරුද්දට. මේ මොහොතේ දැනගත්තේ සබ්දයට අනුව හිතනකොට හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඒක බාහිරේ තියෙන විදිහක් නැහැ. හිතෙන් හදපු දේ අපි දැනගත්තේ හිතෙන් හදපු දේ. ලේනෙක් කියලා ඒ රූපයක් පෙනුනේ හිතට. හිතට පෙනුන රූපේ එළිය තියෙන විදිහක් නැහැ. ඒක මනස නිර්මාණයක් විතරයි. එළිය තියෙනවා කියලා බාරගත්තේ පරණ පුරුද්දට. ඒක ඇත්ත ඇති හැටි නොදන්න කමට. අපහු හුස්මට අවධානය ගේන. ඇතුල් වෙන ගතිය, පිට වෙන ගතිය, ඉහළ යන ගතිය, පහළ යන ගතිය. එකේ ශබ්දය වුණත් ඒ වගේමයි. ඇහෙන්නේ ශබ්දයක්. ශබ්දට අනුව හිතන කොටයි ෆෑන් එක කියලා දැනගත්තේ. ඒක හිතෙන් හදපු දේ හිතෙන් දැනගත්තා. ඒ දැනගත්තු දේ ඒ ස්වභාවයක් විතරයි. ඒක බාහිරේ තියෙනවා කියලා බාරගත්තේ අපේ පරණ පුරුද්දට, ලෝකෙට අයිති පුරුද්දට. ඇත්ත ඇති හැටි ශබ්දයක් ඇහුණා. ශබ්දට අනුව හිතුවා. හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඒක හිත ඇතුලේ වැඩක්. ඒක එළිය තියෙන විදිහක් නැහැ. අපව හුස්මට අවධානේ යොමු කරනවා. තමන්ගේ ශරීරය ගැන දැනෙන්න පුළුවන්. කකුල රිදෙනවා කියලා දැනෙන්න පුළුවන්. ඒක දැනගත්තේ කොහොමද? මොන ආයතන වලින්ද? දැනුනේ කාය ස්පර්ශයකින්. කාය ස්පර්ශයකින් දැනුන වේදනාවක්. වේදනාවේ රූප නැහැ. වේදනාවට අනුව හිතනකොට තමයි ওই රිදෙන්නේ කකුල කියලා දැනගත්තේ. ඒතර කකුලක රූපයක් හිතෙන්මවලා හිත දැනගත්තා. ඒක හිත ඇතුලේ වැඩක්. මේ බාහිර තියෙන ලේමස් නහර මොනවයින් හරි හැදිච්ච දෙයක් කියලා බාරගත්තේ අපේ පරණ පුරුද්දට, නැත්තම් මෝඩකමට. ඇත්ත ඇති හැටි නොදන්න කමට. ඇත්ත සිද්ධිය මොනවද? දැනුණා. දැනුණ එක ගැන හිතනකොට හිතෙන් රූපයක් හදලා පෙන්නවා. හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඒක හිත ඇතුලේ වැඩක්. ඒක බාහිර දෙයක් කියලා බාරගත්තේ මෝඩකමට. හයි, හුස්මට අවධානය යොමු කරනවා. ඉහළ යන ගතිය, පහළ යන ගතිය, ඉහළ යන ගතිය, පහළ යන ගතිය. බාහිර රූපයක් ගැන දැනගත්තත් ඒකේ ආයතන වෙන් කරලා පෙන්වන්න. ඇහෙන්නේ සබ්දය. සබ්දට අනුව හිතන කොටයි ඒ රූපය ගැන දැනගත්තේ. හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඒක එළියේ තියෙන විදිහක් නැහැ. ශරීරය ගැන දැනුණත් ඒකත් ඒ විදිහටම හිතන්න. කාය ස්පර්ශයෙන් දැනීමක්. දැනීමට අනුව හිතනවා. හිතන කොට හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඒක අල්ලලා බලන්න පුළුවන් ශරීරේ කොටසක් නෙමෙයි හිතෙන් දැනගත්තු දේ. මේක පෙන්නනවා. ආයි හුස්මට අවධානය ගන්නවා. ඇතුල් වෙන ගතිය පිට වෙන ගතිය. ඇතුල් වෙන ගතිය පිට වෙන ගතිය. බෙර ගහනවා කියලා දැනගන්නේ ඇහෙන්නේ ශබ්දයක්. ශබ්දට අනුව හිතනකොට හිතෙන් කියන්නේ. එතකොට හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඒ දේ බාහිරේ කියලා හිතන්නේ අපේ පරණ පුරුද්දට. නැත්තම් ඇත්ත ඇති හැටි නොදන්න කමට. ආයේ අවධානය ගන්නවා හුස්මට. ඉහළ යන ගතිය, පහළ යන ගතිය. ඉහළ යන ගතිය, පහළ යන ගතිය. හිත සාමාන්‍ය තත්ත්වයට ගන්න. සමාධියෙන් එළියට එන්න කියලා කීපසරයක් හිතලා හිමීට ඇස්සරින්න පුළුවන්. දැන් පුළුවන් අපිට සාකච්ඡා කරන්න මොනවා හරි තමන්ට ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. කාට හරි මොකද දැනගන්න දෙයක් තියෙනවද? මනසට එන අරමුණත් තමන්ට ඉතින් ඒ විදිහටම බලන්න පුළුවන්. මනසට අපිට සිහි වෙන්නේ මොකක් හරි බාහිර දෙයක් ගැන නේද? බාහිර කෙනෙක් වෙන්න පුළුවන්, දෙයක් ගැන වෙන්න පුළුවන්, මතක් වෙනවා. දැන් හුස්මට අවධානය තියාගෙන ඉඳි එකපාරට මතක් වෙනවා. ගෙදර ගැන මතක් වෙන්න පුළුවන්. Tamanta යන්න තියෙන කොහේ හරි ගැන මතක් වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක් ගැන හරි කෙනෙක් ගැන හරි මතක් වෙන්න පුළුවන්. එතකොට මන ආයතනෙන් තමයි ඉස්සෙල්ලා සිහි කරලා දුන්නේ. මනසට දෙයක් අරමුණු වුණා, ඒක දැනගත්තා. ඊළඟට ඒක ගැන දිගින් දිගට හිතනවා. හිතන්නේත් මනසෙන්මයි නේද? මන ආයතනෙන්ම. එහෙනම් එතනත් ආයි සිද්ධ වෙන්නේ මනසෙන් හදපු දේ මනසෙන් දැනගත්තා. මන ධම්ම මනෝ විඥාන. හිතෙන් හදපු දේ හිත දැනගත්තා. එතකොට අපේ පරණ පුරුද්දට ඕක සිහි වෙන්නේ නැහැ. අපි හිතන්නේ මේ එළියේ තියෙන දේ ගැන, එළියේ තියෙන කෙනා ගැන හිතනවා කියලා. ඇත්තටම වෙන්නේ මොකද්ද? හිතෙන් හදන දේ හිත දැනගන්නවා. ඒ හිත ඇතුලේ වැඩක් නේ. එතකොට මේක බාහිරයට සම්බන්ධ කළේ අපේ තියෙන මෝඩකමට. ඇත්ත ඇති හැටි නොදන්නකම. එතකොට හිතේ ඇති වුණ චිත්තචෛතසික ටිකක් විතරයි. තව විදිහට කිව්වොත් විඥානෙට අරමුණ වුණ නාම රූප ගොඩක් විතරයි. විඥානය කියන්නේ මොකද්ද? දැනගන්න ගතිය. මොනවා හරි දැනුවත් වෙන ගතියට කියනවා විඥානය කියලා. මොනවාම හරි දැනගන්න ගතියට කියනවා විඥානය. හිතක් හැදුනා කියන්නේ විඥානය. විඥාණයෙන් දැනගන්නේ මොනවද? ඒකට ඒ දැනගන්නදී නාම රූප කියලා කියන ඒවට තමයි දැනගන්න දෙයි වෙන්නේ. දැනගන්නේ අපිට හිතෙනවා එළියේ තියෙන රූප කියලා. බාහිර දේවල් තමයි මේ දැනගත්තේ කියලා. එුණාට හිතට එහෙම හැකියාවක් නැහැ. හිතට යම් කිසි දෙයක් දැනගන්න පුළුවන් හිත හරහමයි. හරිද? චෛතසික කියලා. චෛතසික හරහාමයි හිතට යම් කිසි දෙයක් දැනගන්න පුළුවන්. චෛතසික කියන්නේ මොනවද? චෛතසික වලට උදාහරණයක් කියන්න බලන්න. උදාහරණයක්. චෛතසිකයක් මොනවද හිත දැනගන්නේ? වේදනාව දැනෙන්න පුළුවන් නේද? වේදනාව කියන්නේ මොකද්ද? රිදෙන එක නෙමෙයි එතන වේදනාව කියන්නේ. විඳීම. විඳින ගතිය. විඳනේ. වින්දනය සැප වින්දනයක් වෙන්නත් පුළුවන්, දුක් වින්දනයක් වෙන්නත් පුළුවන්. මේ දෙකම වේදනා චෛතසිකයේ වැඩක්. හිත දැනුවත් කරනවා හොඳයිද නරකයිද, කැමතිද අකමැතිද නේද? එතකොට මේ දැනුවත් කරන චෛතසිකය තමයි වේදනා චෛතසිකය කියන්නේ. වේදනාව කියන්නේ එතකොට සිතේම ඇති වෙන සිතිවිලි මාත්‍රයක්. සිතිවිලි ස්වභාවයක්. හරි? ඒකට අපි තව නමක් දෙනවා නාම ධර්මයක් කියලා. හිතේම ඇති වෙන නාම ධර්මයක්. එක එක නම් කියනවා සිතිවිලි කියනවා චෛතසික කියනවා නේද? ඒවා ඔය වේදනා සංඥා චේතනා කියන ටික චෛතසික. තව තියෙන අය ටික ඔය චේතනා කොටසට වැටෙනවා අනිත් චෛතසික ටික. එතකොට වේදනා සංඥා චේතනා ඒවා නාම ධර්ම. වේදනාවක් සංඥාවක් චේතනාවක් එන්නේ මොකක් ගැනද හිතලා බලන්න. රූපයක් ගැන නේද? දැන් මොනවා හරි ගැන හිතන්නේ රූපයක් ගැනනේ හිතන්නේ චේතනාට. සංඥාවක් දෙන්නෙත් රූපයකට. වේදනාව දැනෙන්නෙත් ওই රූපය නිසා. නේද? එහෙනම් දැන් මේ නාම ධර්ම වලින් කියන්නේ රූපයක් ගැන. නේද? හිත දැනුවත් කරන්නේ දැන් නාම ධර්ම වලින්නේ හිත දැනුවත් කරන්නේ වේදනාවෙන් සංඥාවෙන් චේතනාව වලින්. ඔව තමයි හිත දැනගන්නේ. ඒවා ඇති වෙන්නේ මොකක් හරි දෙයක් ගැන. රූපයක් ගැන. ඔව් රූප කිව්වහම ඔව් ඇහැට පේන රූප වෙන්න පුළුවන්, කනෙන් දැනගන්න ඒවා වෙන්න පුළුවන්, නාසයෙන් දැනගන්න ඒවා වෙන්න පුළුවන් නේද? එහෙනම් අපි රූප කියනවා, කනෙන් නම් ශබ්ද කියනවා, ශබ්ද රූප, ගන්ධය ගහන රූප, දිවෙන් දැනගන්නවා රස රූප, කයෙන් දැනගන්නවා ස්පර්ශ, කියන්නේ පොට්ටබ්බ කියලා නමක් දෙනවා. එතකොට ඒවා රූප නේද? නේද බාහිර රූප කියලාත් කියනවා නේද? බාහිද රූප. ඔව් මනසෙන් දැනගන්නේ රූපයක් ගැන. දැන් ගෙදර ගැන හිතනවා කියනකොට ගෙදර කියන්නේ මොකද්ද? රූපයක් නේද? ඒ බාහිරේ තියෙන රූපයක් ගැන තමයි ඔය කල්පනා කරන්නේ. රූපයක් ගැන කියන්නේ රූපය නෙවෙයි. දැන් හිත ඇතුලේ ගයක් හැදුණා නෙවෙයි නේද? වර්ණයක් ගැනත් හිතන්න පුළුවන් නේද? රතු පාට. කොළ පාට ගැන හිතනවා. පුළුවන් නේද? මේ රූපයක් ගැන හිතන්න පුළුවන්. ඒ රූපේ ඇහැට පේන එකක් වෙන්න පුළුවන්, කනට ඇහෙන එකක් වෙන්න පුළුවන්. නේද? ඒකයි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ඕනම එකක් වෙන්න පුළුවන්. ධම්ම රූපේ තමයි දැන් හිත අරමුණු කරන්නේ. මොනවායින් හරි දැන් අරමුණු කරන එකයි රූපයයි කියන්නේ දෙකක්නේ. දැන් ගෙදර අරමුණු කරනවා කියන්නේ ආරම්මණයක්. හිතට ගෙදර මතක් වෙනවා. එතකොට ඒක ආරම්මණයක් විතරයි. ගයක් නෙමෙයිනේ. මොනවායින් හරි හදිච්ච ගයක් නෙමෙයිනේ එතකොට. නේද? මොනවායින් හරි හැදිච්ච ගෙදර බාහිරේ. එතකොට ඒ රූපය ගැන අරමුණු කරනවා. හිත අරමුණු කරනවා, හිත දැනගන්නවා. දැනගන්නේ මොනවා හරහද? ඒකේ ගැන විස්තර ටිකක් දෙන්නේ වේදනාවකින්. කැමැත්තෙන් හිතන්න පුළුවන්, අකමැත්තෙන් හිතන්න පුළුවන්. නේද? ගේ මොකක් හරි ජනේලයක් ඇඩිලා හැම මතක් වුණත් ඒක අකමැති නේ. ඈ නා ළඟදි මං පේන්ට් කළානේ. නා දැන් ලස්සන ඇති. ඒකට ටිකක් කැමැති ගතියකින්. නේද? ඒකට ඒ වේදනා ගතියක් නේද? මොකක් ගැනද වේදනාව දැන්? ගෙදර ගැන. රූපයක් ගැන. ගෙදර දන්නවද අපි හිතන ඒවා? වායි රූපේ දන්නේ මේක හිත ඇතුලේ වැඩක් නේද? හිත ඇතුලේ වැඩක් කියන්නේ විඤ්ඤාණයට නාම රූප ටිකක් අරමුණු වෙනවා. විඤ්ඤාණය දැනගන්නවා නාම රූප ගැන. නාම රූප කියන්නේ ඇත්තට තියෙන රූප නෙවෙයි. මේ නාම රූපයයි බාහිර රූපයයි කියන්නේ ಜಾති දෙකක්. නේද? නාම රූපේ කොහෙද තියෙන්නේ? සිතේ. සිත ඇතුලේ. ඒක මොනවයින් හරි හැදිච්ච දෙයක්ද? නෑ. ඒක අහු වෙන්නේ හිතට විතරයි. විඥාණයට විතරයි නාම රූපේ අහු වෙන්නේ. නේද? අල්ලලා බලන්න පුළුවන්ද නාම රූපේ? එහෙම අහු වෙන්නේ නෑ. තේරුණාද? විඥාණයට අරමුණු වෙන්නේ නාම රූපේ. නෑ, හිතට අරමුණු වෙන දේ අල්ලන්න පුළුවන්ද? බෑ. ඒකේ පාටක් තියෙනවද? පාටක් තියෙනව නෑ, හැට පේන්න ඕන. නෑ, හිතන දේ ඇහැට පේනවද? මේ මොහොතේ හිතන දේ Tamanට ඇහෙන් දකින්න පුළුවන්ද? බෑ. විඥාණය කියන්නේ හිත දැනුවත් වෙන ගතියනේ. විඥාණය කියන්නේ දැනුවත් වෙන්නේ මොකක් ගැනද කියන එක තමයි නාම රූපේ. පැහැදිලිද ඒක? ඒ කියන්නේ රූපයක් ගැන නාම ධර්ම වලින් කියා දෙනවා. රූපේ මේ වගේ. ඒ රූපේ හොඳයි. ඈ, ඒ රූපේ මේ වගේ. ඔන්න සංඥාවක් දෙනවා. අනිත් රූපෙයි මේ රූපෙයි වෙන් කරන්න පුළුවන්. සංඥාගති. එතකොට ඒ රූපය ගැන අදහස් එනවා. ඒකට කියනවා චේතන. නේද? එතකොට ඒව ටික වේදනා සංඥා චේතනා කියන ඒවා පොදුවේ අපි කියනවා නාම ධර්ම කියලා. එතන නාම ධර්ම තනියෙන් ඉන්නේ නැහැ. ඒවා රූපයක් ගැනයි මේ මේ විස්තර ටික කියන්නේ. නේද? දැන් කියන්නේ නාම ධර්ම වලට කේලංකාරය කියලා. විඥානෙට නාම ධර්ම නැතුව රූපේ දකින්න බෑ. විඥානෙට ගිහින් ගෙදර බලන්න බෑ. නේද? නාම ධර්ම ටිකෙන් තමයි අහන්න ඕනේ. ඒ ගෙදර කියන්නේ මොකද්ද? මොන වගේද? හොඳයිද? නරකද? විස්තර ටික අහන්නේ කාගෙන්ද? නාම ධර්ම වලින්. ඒක විඥානෙට අරමුණු වෙන්නේ නාම ධර්ම. තව ටිකක් අදහසක් ගන්න තමයි මං කිව්වේ. විඥානේ නිකන් මේ කණ්ණාඩිය වගේ. කණ්ණාඩිය ඇති වෙන ප්‍රතිබිම්බ ටික තමයි නාම ධර්ම. විඥානය කණ්ණාඩියක් නම් ඒක ඇති වෙන ප්‍රතිබිම්බ ටික වගේ තමයි ওই නාම රූප කියන්නේ. නාමික රූපයක්. ඒක නමට තියෙන රූපයක් විතරයි. ඒකයි නාම රූප කියන්නේ. කණ්ණාඩිය ඇතුලේ තියෙන ප්‍රතිබිම්බේ අපි ඇත්ත රූපයක් කියන්නේ නේද? ඒක අල්ලලා බලන්න පුළුවන් රූපයක්ද? ගඳ සුවඳ බලන්න පුළුවන් රූපයක්ද? රස බලන්න පුළුවන් රූපයක්ද ප්‍රතිබිම්බයක් කියනකොට? නෑ නේද? එහෙනම් ඒක නාමික රූපයක්. නිකන් දැනගන්න පුළුවන් විතරයි. ඊට වඩා දෙයක් කරන්න බැ. එන විඥාණයෙන් දැනුවත් වෙනවා විතරයි. ඊට වඩා කිසිම දෙයක් කරන්න බෑ. නාම රූපේ. නෑ, එකක්. සිතටම තමයි මේ විඥාණය කියන්නේ. හැබැයි විඥාණයේ ක්‍රියාකාරීත්වය අනුව එක එක දේවල් දැනගන්නවනේ නේද? විඥාණය කියනකොට සිතම තමයි. හැබැයි සිතේ කරන වැඩේ පොඩ්ඩක් වෙනස් වෙලා. ඒ කියන්නේ දැනගන්නවා කියනකොට ඇත්ත දැනගන්නත් පුළුවන්, බොරුව දැනගන්නත් පුළුවන්. ඈ, දෙකම දැන ගැනීමනේ. දැනගන්නකොට ඇත්ත ඇති හැටි දැනගන්නත් පුළුවන්, බොරුවක් දැනගන්නත් පුළුවන්. දෙකම දැන ගැනීම නේද? තරේ දැනගන්න ගතියනේ විඥානේ කියන්නේ. අපි ඒ සිතේ තියෙන ගති. සිත කියන්නේ දැනගන්නවනේ. නේද? එතකොට ඒ සිතට පුළුවන් ඇත්ත දැනගන්නත් පුළුවන්, බොරුව මුලාවෙන් පෙන්නන දේ මායාව දැනගන්නත් පුළුවන්. එතන හිතේ තියෙන මායාකාරී ස්වභාවයට තමයි විඥානේ කියන්නේ. හිතේ තියෙන මායාකාරී දැනගන්න ගතියට තමයි විඥානය කියන්නේ. ඇත්ත ඇති හැටි නෙවෙයි. ඇත්ත ඇති හැටි දැනගන්නකොට ඕන අපිට වෙන වචනයක් දාන්න පුළුවන්, ඥාණය කියලා. විඥාණය කියනකොට මුලා කරලා. ඈ ඥාණය කියනකොට ඊට වඩා නුවණක් නේද? චක්කු විඥාණය කියනකොට එතකොට මුලා වෙලා. නෑ නෑ විඥාණය කියන්නේම සිත. චක්කු විඥාණය කියන්නේත් සිතක්. ඒක ඒ හිත හැදෙන්න මුල්ුණේ කවුද? ඇහැ. මම සිත හැදෙන්න මුල්ුණා එක්කෙනා හින්දා අලුත් නමක් දෙනවා. ඇහැ උදව් කරගෙන ඇහැ මුල් වෙලා නම් හිත හැදුනේ චක්කු විඥාණය කියලා. කන මුල් වෙලා නම් හිත හැදුනේ සෝත විඥාණය. කවුද ප්‍රධාන උනේ මේ හිත හදන්න? ඇහැ ප්‍රධාන වුණා නම් ඒකට අපි ඇහි නම දෙනවා. ඈ චක්කු විඥාණය. දැන් දර වලින් ගින්දර පත්තු වෙනකොට දර ගින්න කියලා කියනවා. භූමි තෙල් වලින් භූමි තෙල් ගින්නක්. ඈ කඩදාසි ඇවිලෙනකොට කඩදාසි ගින්නක් කියනවා. ප්‍රධාන වෙන්නේ ඒගොල්ලෝනේ. හැබැයි ওই ගින්දරේ වෙනසක් තියෙනවද? මොනවා හින්දා ඇවිල්ුණත් ගින්දර ගින්දරමනේ. තේරෙනවද? ඒ වගේ විඥානේ විඥානේමයි. කවුරු මුල් වෙලාද විඥානේ පහළ වුණේ? මේ දැනගන්න ගතියනේ විඥානේ කියන්නේ. ඒ දැනගන්න ගතිය ඇහැ හින්දා එන්න පුළුවන්. කන හින්දා එන්න පුළුවන්. නේද? එතකොට ඒ දැනගන්න දැනුවත් වෙන ගතියට දෙන නම විඥානයි. හරි? එතකොට ඒ දැනගන්න ගතිය ඇත්ත ඇති හිටි වෙන්නත් පුළුවන්, මායාකාරී මුලාවක් වෙන්නත් පුළුවන්. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නනවා විඥානය කියන්නේ මායාකාරයක්. මුලාව මුලා කරන ස්වභාවයක් විඥානෙ තියෙන. ඇත්ත ඇති හැටි පෙන්වන එක්කෙනා නෙවෙයි. එහෙනම් අපි ඇත්ත ඇති හැටි දකින්න නම් ප්‍රඥාව උපද්ද ගන්න වෙනවා. විඥාණයෙන් කියන දේ පිළි අරන් හරියන්නේ නැහැ. නේද? එහෙනම් චක්කු විඥාණයෙන් කියන දේ පිළි අරගෙන හරියන්නේ නැහැ. සෝත විඥාණයෙන් කියන දේ පිළි අරගෙන හරියන්නේ නැහැ. ගහන විඥාණය, ජීවහා විඥාණය, කාය විඥාණය, මනෝ විඥාණය. ඒ හය දෙනාම අපිව මුලා කරනවා විඥාණය. මේ ඉතින් Tamanට ඕන තේරුමක් දාගන්න පුළුවන් ඔය වචන දෙකන්නේ. ඥාණය කියන්නේ ප්‍රඥාව වගේ කියලා හිතා ගන්නකො. ඈ නුවණින් දකිනවා නේද? මුලාව නෙවෙයි එතකොට. ඇත්ත ඇති හැටි දකිනවා. ඇත්ත ඇති හැටි දකින්න කලින් අපි මුලාවෙන් කරන ටික අඳුර ගන්න ඕන. මුලා කරන්නේ කොහොමද අපිව? මම ඔන්න විඥාණයට නාම රූපෙනේ අරමුණු වෙන්නේ. ඒ කියන්නේ විඥාණයෙන් දැනගන්නේ නාම රූපේ. ඊට වඩා දෙයක් දැනගන්න බෑ. නේද? එහෙනම් විඥානේ තියෙන්නේ නාම රූපේ හින්දා නාම රූපේ ගැන කතා කරන්න පුළුවන් විඥානේ හින්දා. හරි පැහැදිලිද? දැන් කණ්ණාඩියයි ප්‍රතිබිම්බෙයි ගත්තොත්. ඇයි අපි මේ බිත්තියට කණ්ණාඩියක් කියන්නේ නැත්තේ? ප්‍රතිබිම්බ නැහැ. නේද? ප්‍රතිබිම්බ නැති හින්දා ඔක බිත්තියක් විතරයි. ඔකට කණ්ණාඩිය කියනවාද? නෑ. බැරි වෙලාවත් ඕක හොඳට මැදලා ප්‍රතිබිම්බ පහළ වෙන්න ගත්තොත් දැන් බිත්තියද කියන්නේ කණ්ණාඩියද? කණ්ණාඩිය කියන්නේ නේද? ප්‍රතිබිම්බ තියනා නම් අලුත් නමක් දෙනවා නේද? කණ්ණාඩිය. ප්‍රතිබිම්බ නැත්තම් කණ්ණාඩිය කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් නාම රූප නැත්තම් විඥාණය කියන්න බෑ. ප්‍රතිබිම්බ නැත්තම් කණ්ණාඩිය කියන්න බෑ වගේ. නේද? ප්‍රතිබිම්බ ඇති වෙන තාක්කල්නේ කණ්ණාඩිය කියන වචනේ දෙන්නේ. ඒ වගේ තමයි දැන් විඥාණය කියන්නේ දැනගන්න ගතිය නම් දැනුවත් වෙන ගතිය නම් දැනගන්න දෙයක් තියෙන්නේ. දැනගන්න දෙයක් නැත්තම් මොනවද දැනගන්නේ? නේද? එහෙනම් නාම රූපේ තියෙනකන් විතරයි විඥානයක් ගැන කතා කරන්න පුළුවන්. දැනගන්න දෙයක් තියෙනකන් විතරයි දැන ගැනීම ගැන කතා කරන්න පුළුවන්. දැන ගැනීම දැනගන්න දෙයි දැන ගැනීමයි. කණ්ණාඩියයි ඒකේ ඇති වුණ ප්‍රතිබිම්බෙයි වගේ. ඒ දෙක වෙන් කරන්න බෑ. එහෙනම් එකක් තනියෙන් කතා කරන්න බෑ. දැන ගැනීම ගැන කතා කරන්න බෑ දැනගන්න දෙයක් නැතුව නේද? දැන ගැනීම ගැන කතා කරන්න බෑ දැනගන්න දෙයක් නැත්තම්. කණ්ණාඩිය ගැන කතා කරන්න බෑ ප්‍රතිබිම්බ නැත්තම්. නේද? ප්‍රතිබිම්බ තියෙන නිසාමයි කණ්ණාඩියක් ගැන කතා කරන්නේ. තමයි බිත්තියට කණ්ණාඩිය කියන්නේ නෑනේ ඇයි ප්‍රතිබිම්බ නැහැ. එහෙනම් විඥාණය පවතින්නේ නාම රූපෙහිඳ. නාම රූප ගැන කතා කරන්න පුළුවන් විඥාණි තියෙන හින්දා. දැන් ප්‍රතිබිම්බ ගැන කතා කරන්න පුළුවන් කණ්ණාඩිය තියෙන හින්දානේ. විඥාණයෙන්තරෝ නාම රූප ගැන කතා කරන්න බෑ. කණ්ණාඩියෙන්තරෝ ප්‍රතිබිම්බ ගැන කතා කරන්න බෑ. එකකට එකක් උදව් වෙලා. ඒක අපි කියනවා ප්‍රත්‍ය වෙලා කියලා. එකකට එකක් ප්‍රත්‍ය වෙලා උපකාර කරගෙන විඥානේ නාම රූපයට උපකාර කරනවා, නාම රූපේ විඥානෙට උපකාර කරනවා.
ඒ දෙකටම උපකාර වෙනවා ප්‍රඥාව.
නෑ. ප්‍රඥාවයි සම්බන්ධයක් නෑ මෙතන. නෑ කණ්ණාඩියේ ප්‍රතිබිම්බය හැදෙන්න ප්‍රඥාවේ ප්‍රශ්නයක් නෑ. ප්‍රතිබිම්බය ඇත්තද බොරුද බලන්න ප්‍රඥාව. දැන් ඡායාව දකින්නකොට මේක මොකද්ද කියලා හොයන්නේ ප්‍රඥාවෙන්. ප්‍රතිබිම්බේ හැදෙන්න ප්‍රඥාව ඕනේ නැහැ. ඒක විඥානේ ස්වභාවය. නාම රූප පෙන්නන එක. නාම රූපේ ස්වභාවය තමයි විඥානේ ඇති කරන එක. විඥානේ ස්වභාවය නාම රූප ගැන කියන එක. විඥානේට අරමුණු වෙන්නේ නාම රූප. එහෙනම්දා විඥාන පත්‍යා නාම රූපං කියනවා, නාම රූප පත්‍යා විඥානං කියනවා. දෙපැත්තටම උදව් වෙනවා. ප්‍රත්‍ය වෙනවා. දියසුලියක් කියන්නත් පුළුවන්. දැන් දියසුලිය ඇති වෙන්නේ කොහෙද? වතුරේ. දියසුලියක් ඇති වෙන්නේ වතුරේ නේද? එතකොට වතුරේම කොටසක් නේද දියසුලිය කියන්නේ? වතුරේම තියෙන ස්වභාවයක වතුරම තමයි. එතකොට වතුරේ ඇති වුණ පිළිමිබුවක් වගේ වතුරේ ඇති වුණ යම්කිසි ස්වභාවයක්. ඒක ඇති වෙන්න හේතු තියෙන්න පුළුවන්. හේතු නෙමෙයි ප්‍රශ්නේ. දැන් මේ ඒකෙම එතනම පැන නැග්ග දෙයක්. එහෙනම් විඥානේ තුලමයි නාම රූප පැන නැගිලා තියෙන්නේ. විඥානය තුලමයි ඉස්සෙල්ලා තේරුම් ගන්නකො නාම රූප කියන්නේ මොනවද කියලා. ඒක තේරුම් ගන්න නැතුව ඕක මොනවද මොනවද කියලා හොයලා වැඩක් නැහැ. නාම රූප කියන්නේ මොකද්ද එතකොට? මනසෙම ඇති වෙන දෙයක්. දැන් නාම රූප එතකොට එළියේ තියෙන දෙයක් වෙන්න පුළුවන්ද? නාම රූප කොහෙද තියෙන්නේ? සිත ඇතුලේ. විඥාණය තුල. නාම රූප එළියේ තියනවා කිව්වොත් විඥාණෙත් තියෙන්න ඕනේ එළියේ. හිත ගෙදර තියලා ආවට නම් ඉතින් එතන හැදෙනවා ඇති නාම රූප ටික. ඈ විඥානි තුලම ඇති වෙන සිද්ධියක්. ඒකයි කණ්ණාඩිය ඇතුලේ ප්‍රතිබිම්බ වගේ කිව්වේ ඒකයි. කණ්ණාඩිය නැතුව ප්‍රතිබිම්බ ගැන කතා කරන්නත් බෑ, ප්‍රතිබිම්බ නැත්තම් කණ්ණාඩියක් ගැන කතා කරන්නත් බෑ. පැහැදිලිද ඒක? එතකොට නාම රූප කිව්වේ ඔය තව විස්තර ටිකක් දන්නවනේ. නාම කිව්වහම තව වචන තුනක් කිව්වා නේද? වේදනා සංඥා චේතනා. ඒවා තියෙන්නේ කොහෙද? එළියේද? නාම ධර්ම තියෙන්නේ හිත ඇතුලේ නේද? හිතත් එක්ක ඇති වෙන හිතේම ගති ටිකක්, චෛතසික කියන්නේ නේද? එතකොට මේ නාම ධර්ම ඇති වෙන්නේ මොනව ගැනද? රූප ගැන. අදට දැන් නාම ධර්ම කියන නාම ධර්ම වලින් රූපයක් ගැන කියනවා නේද? මං කිය කේලන් ටිකක් කියනවා, ගොඩක් කියනවා, ටිකක් නෙමෙයි. එතකොට ඒ දේවල් ටිකක් කිව්වා කියලා ඒ රූපෙ මෙතන තියනවාද? නෑ. නෑ, අපිට මෙහි ඉඳන් අනුරාධපුරය ගැන හිතන්න පුළුවන් නේද? සමාධි පිළිමේ හරි රුවන්වැලි සෑය ගැන හරි. ඇයි අපිට අර කේලම් කියන කට්ටිය ඉන්නවනේ? ඒගොල්ලෝ ඒව ගැන කියනවා. කවුද? නාම ධර්ම ටික. දැන් නාම ධර්ම ටික අපිට කියන්නේ රූපයක් ගැන නේද? දැන් ඒ රූපේ මෙතන තියෙන්න ඕනද? ඒක දැනගන්න නෑ. එහෙනම් විඥානේ දැනගන්නේ නාම රූපයක් ගැන. නාම රූපයක් ගැන දැනගන්නකොට රූපේ මෙතන තියෙන්න ඕනද? නෑ. ඒ රූපේ ගැන දැනගන්න ඒ රූපේ වෙන කොහෙවත් තියෙන්න ඕනද? හිතලා කියන්න. දැන් ඒ රූපේ ගැන දැනගන්න ඒ රූපේ මෙතන තියෙන්න ඕනද? නෑ. ඒ රූපේ වෙන කොහෙවත් තියෙන්න ඕනද ඕක ගැන දැනගන්න? ඒත් නෑ. නාම ධර්ම ටිකට කියන්න පුළුවන්. ඔව්. ඕන බොරුවක් ගොතලා කියන්න පුළුවන්. ඉතින් ඒ ලංකාරයෝ ටිකනේ. නේද? එයා හිටියත් එකයි නැතත් එකයි. එහෙනම් මෙතන ඉන්න ඕනත් නෑ, බාහිරේ ඉන්න ඕනත් නෑ. නාම ධර්ම ටික හරි දක්ෂයි. හරි දක්ෂ ඒ ලංකාරයෝ ටික. මවල පෙන්නනෝ. අපි නිකන් හීනෙන් දකිනවා වගේ. බැයිද හීනෙන් දකින්න? බැයිද? ඔව්. බාහිරේ කවදාවත් නැති දෙයක් හීනෙන් දකින්න බැයිද? නාම ධර්ම ටික හරි දක්ෂයි. ලස්සන මාලිගාවක් ගැන ඔන්න හිතන්න පුළුවන්. ඈ? රත්තරන් දාලා මැණික් ඔබලා අපේ ගේ මේ වගේ කියලා හිතන්න බැයිද? හිතන්න බැයිද? පුළුවන්ද? හිතන්න පුළුවන් නේ. ඒක තමයි කරන්නේ. හිත දැනගන්නවා කියන්නේ දැන් විඥාණයට මොනවද අහුවෙන්නේ? නාම රූප දැනුවත් වෙනවා. ඒතර විඥාණයට ඕන දෙයක් හිතන්න පුළුවන් නේද? කවුරුවත් නැහැ තහනම් දාන්න ඉන්නේ නේද? කවුරු හරි ඇවිල්ලා එපා කියනද? ඔහොම හිතන්න එපා කියලා. ඕන දෙයක් හිතන්න පුළුවන් නේද? එයා තමයි දක්ෂම මැවුම්කාරයා. කාටවත් නාන්න බැරි දේවල් බොහොම ක්ෂණයකින් මවලා දෙන්න පුළුවන්. ඈ? දෙවියන් වහන්සේ වුණත් මවලා දෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ ඕනේ නැහැ එක එකවම ඕනේ දෙවියන් වහන්සේ වුණත් අපිට පුළුවන් හිතින්ම වවන්න විඥාණයට පුළුවන් දෙවියන් වහන්සේ වවන්න ඕ බොරුවද ඇත්තද කියන එකේ සම්බන්ධයක් නැහැ මැවීමට නේද මවන එකට ඕක ඇත්තද බොරුද කතාව වැඩක් නැහැ මවන මායාකාරයගේ වැඩේ ඕක තමයි එතකොට අපිට මේ මායාව බලලා ඕක ඇත්ත කියලා බාර ගන්නත් පුළුවන් බොරු කියලා දකින්නත් පුළුවන් ඕක මායාකාරයගේ වැඩක් කියලා දකින්නත් පුළුවන් ඔව් එතකොට බුදුරජාණන් වහන්සේ තමයි කියලා තියන්නේ ඔය එයා මායාකාරය කියලා හය දෙනෙකුට පුළුවන් එයාව උපදින්න. ඇහැට පුළුවන්, කනට පුළුවන්, නාසයට පුළුවන්, දිවට පුළුවන්, කායට පුළුවන්. තැනක් කියන්නේ මොකද්ද? එයා ඉන්න තැන අපිට අදාළ නැහැ. තැනක් ගැන කතා කරන්න බෑ. තැනක් ගැන කියන්නේ තව විඥානිකයි. ආත්මයාකාරයි. විඥානේ ඉන්නේ කොහෙද කියලා කියන්නේ තව විඥානිකයි. වර මොනවා හරි දැනගන්නවා කියන්නේ විඥාන. ତර අපිට විඥාන ඇති වෙන්න පුළුවන් හය ආකාර. විඥාන හයක් නෙමෙයි විඥානේ හය ආකාරයි. ඇහ නිසාද, කන නිසාද, නාසය නිසාද, දිව නිසාද, කය නිසාද, මනස නිසාද? දැනගන්නේ කවුරු හින්දාද? නේද? දැන ගැනීම කියන එක එකයි. මම කියේ ගින්දර කඩදාසි පිච්චිලා එන්නත් පුළුවන්, දර පිච්චිලා එන්නත් පුළුවන්, ඔය පිදුරු වලින් එන්නත් පුළුවන්, ඕන දෙයකින් එන්න පුළුවන්. ගෑස් වලින් එන්නත් පුළුවන් නේද? කරන්ට් එකෙන් එන්නත් පුළුවන්. මොකෙන් ආවත් ගින්දර. ගින්දර කියන්නේ ගින්දරනේ. නේද? ඒ වගේ විඥානි කියන්නේ විඥානි. දැනුවත් වෙන ගතිය. ඒතර දැනුවත් වෙන ගතියේ අපිට කතා කරන්න පුළුවන් දැනගන්නේ මොනවද කියන එක විතරයි. නාම රූපේ. ඔව් දැන් Tamanට කීයක් එක සැරේ දැනගන්න පුළුවන්ද කියන එක බලන්න ඉතින් ඈ දැන් දැන ගැනීම කියන එක මොකක් හරි එකයිනේ දැනගන්න පුළුවන් ඈ දැන ගැනීම ඈ විඥාන නාම රූප පැහැදිලිද කොහෙද තියන්නේ ඔවා මනසේ ඒ ඇහැට පේනවද නෑ කනට ඇහෙනවද නෑ දිවට අහුවෙනවද රස දැනෙනවද නෑ අල්ලලා බලන්න පුළුවන්ද බෑ මනසේ මනස ඇතුලේ හිත ඇතුලේ වැඩ විඥාන නාම රූප හරි ତර විඥානේ නාම රූපෙයි හිත ඇතුලේ ගතිය නේද විඥාණයේ ඇති වෙන පිළිඹුව තමයි නාම රූපය. හ්ම්? එහෙනම් නාම රූපේ තියෙන්නේ කොහෙද? තියනවා නම් තියෙන්න ඕන හිත ඇතුළේම තමයි. නේද? එළියෙන් හොයන්න ගියත් හම්බ වෙයිද නාම රූපේ? හොයස බලන්න පුළුවන්ද කියලා. හොයාගන්න බැහැ. දරාමයි බුදුරජාණන් වහන්සේ ඔබ තමන් තුලින්ම හොයා ගන්න කිව්වේ. බාහිරෙන් හොයන්න ගිහිල්ලා ඔය හොයන්න බෑ. අමාරුයි නෙමෙයි බෑ. දැන් අපිට එළියේ තියෙන ඒවා හැදුනේ කොහොමද එතකොට? අවිද්‍යාව ඇත්ත ඇති හැටි නොදන්නකම්. දැන් විඥාණයට නාම රූපයක් කරමුණු වෙනවා විතරයි. ඔච්චර අපිට දැනගන්න පුළුවන්. හරි? ඒතර ඔතන අපිට සිහිය නැහැ. සිහිය නුවණ නැහැ. විඥාණයට අරමුණු වෙන්නේ නාම රූපයක් කියලා. අපි හිතනවා එළියේ තියෙන දෙයක් තමයි මේ දැනගත්තේ. එළියේ තියෙන දෙයට කියනවා බාහිර රූපය කියලා. බාහිර රූපය ಜಾති හයක් තියෙන්න පුළුවන්. නේද? ඇහැට අහුවෙන ඒවා, කනට අහුවෙන ඒවා, නාසයට අහුවෙන ඒවා, දිවට අහුවෙන ඒවා, කයට අහුවෙන ඒවා, හිතෙන් දැනගන්න පුළුවන් ඒවා. ඒකට කියනවා අපි බහිද්ද රූප කියලා. බහිද්ද ආයතන කියලා කියනවා. බහිද්ද ආයතන. මනසෙන් දැනගන්න ධම්ම ටිකක් දැම්මහම් ධම්මායතන කියලා කියන්නේ රූපායතන, සද්ධායතන, ගහනායතන, රසායතන, පොට්ටබ්බායතන, ධම්මායතන. ඒවට කියනවා බහිද්ද ආයතන කියලා. මේ බහිද්ද ආයතන දැනගන්න නම් අපිට අජ්ජත් ආයතන ටික ඕන වෙනවා. චක්කායතන, සෝතායතන, ගහනායතන, ජීවහායතන, කායායතන, මනආයතන. අජ්ජත් ආයතන ටික. දැන් ඔය ආයතන බවට පත් කළේ මොනවද? නාම රූප ගොඩක් නේද? මොනව හරි දැනගත්තා නම් විඥානෙන්නේ දැනගෙන තියෙන්නේ.
විඥානෙට අපුවෙච්ච
දෙයක්. එනා ඒවා නාම රූප වෙන්නවා. නාම රූප ටික නේද අපි එළියේ තියෙන රූපයි ඇතුළේ තියෙන රූපයි කියලා වෙන් කළේ. බහිද්ද රූප, අජ්ජත් රූප කියලා වෙන් කළේ. එහෙනම් ඇහැ කිව්වේ විඥාණයෙන් දැනගත්තු දෙයක් නේද? විඥාණයෙන් දැනගත්තා නම් ඒක නාම රූපය. ඇහෙන් දකින රූපේ කිව්වේ ඒකත් විඥාණයෙන් නේද දැනගත්තේ? විඥාණයෙන් දැනගත්තා නම් නාම රූපය. ඇහැ කිව්වෙත් එහෙනම් නාම රූපයක්, එළියේ තියෙන රූපේ කිව්වෙත් නාම රූපයක්. ඇයි? ඔය දැනගත්තේ කවුද? විඥාණය. නේද? විඥාණයට නාම රූප අරමුණු නැත්තම් ඇහැක් ගැන හරි රූපයක් ගැන හරි කතා කරන්න පුළුවන් වෙයිද? බෑ. එහෙනම් නාම රූප නිසාම නේද ඇහැක් ගැන රූපයක් ගැන කතා කරන්න පුළුවන් උනේ? නාම රූපේ හටගත්තේ නැත්තම් ඇහැ උපදින්නෙත් නැහැ, රූපේ උපදින්නෙත් නැහැ. එහෙනම් නාම රූප නිසාමයි අජ්ජත් ආයතන, බහිද්ද ආයතන. නාම රූප පත්‍ය සලායතන. නාම රූප පත්‍ය සලායතන. නාම රූප උදව් කරගෙනමයි සලායතන තියෙන්නේ. නාම රූප නැත්තම් සලායතන උපදින්නේ නැහැ. සලායතන උපදින්න බෑ. නාම රූප නැත්තම් සලායතන උපදින්න බෑ. එහෙනම් බුදුහාමුදුරුවෝ පෙන්නනවා නාම රූප පත්‍ය සලායතන. නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ. නාම රූප නිරෝධනං සලායතන ගැන කතා කරන්න බෑ. නිරෝධයි, ඉපදිලා නැහැ. නිරෝධයි කියනකොට තේරුම් ගන්න ඉපදිලා නැහැ. ඉපදිලාම නැහැ. හටගත්තු දෙය නැති වුණා නෙවෙයි. තියෙන ඇහැ නැති වුණා නෙවෙයි. ඇහැ ඉපදුන්නේ නැහැ. හටගත්තේ නැහැ. නාම රූප තියනා නම් හටගන්නවා. නාම රූප නැත්තම් හටගන්න බෑ. හටගන්න හේතු නැහැ. උපදින්න හේතු නැහැ. නේද? දර තියනවා නම් ගින්දර තියනවා. දර නැත්තම් ගින්දරක් ගැන කතා කරන්න පුළුවන්. උපදින්නේ නැහැ. තෙල් තියනවා නම් ගින්දර තියනවා. තෙල් නැත්තම් ගින්දර නැති වුණාද ඉපදුන්නේ නැද්ද? ඉපදීම නැති වෙනවා. උපදින්නේ නැති එකට නිරෝධය කියනවා. නැත්තම් තියෙන දේ නැති වුණා නම් ඒක ආයේ හොයාගන්න පුළුවන් නේද? ඉපදුනේ නැත්තම් හොයාගන්න පුළුවන්ද? බැ. හටගන්නෙම නැහැ. නිරෝධයි කියනකොට ආයේ හොයන්න කතාවක් එන්නේ නැහැ. ඇයි? ඉපදිලා නැහැ. තේරෙනවද? දැන් ගිනි පෙට්ටියේ ගිනි කූර ගැහුවොත් නේ ගින්දර උපදින්නේ. ගිනි පෙට්ටියේ ගිනි කූර ගැහුවේ නැත්තම් ගින්දර නැති වුණාද ඉපදුන්නේ නැද්ද? ඉපදුනේ නැහැ. තේරෙනවද? ඉපදුනේ නැහැ කියනකොට නිරෝධයි. හරි. හටගෙන නැති වුණා නම් අපි හොයනවා කොහෙද දන්නේ නැ ගියේ. නේ අහන්න පුළුවන් කාට හරි.
හැබැයි ඉපදීමේ ශක්තිය එතන තියෙනවා. උපදින ශක්තිය තියෙනවා.
ඉපදුනෝ. ඉපදුන් නැත්නම් අපිට ශක්තියක් ගැන කතා කරන්න බෑ. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් අසති ඉදං නහෝති. එහෙනම් තමයි පටිච්ච සමුප්පාද ධර්මතාවය. එහෙනම් නාම රූප තියනවා නම් සලායතන තියෙනවා. නාම රූප නැත්නම් නිරෝධයි කියන්නේ හටගෙන නැහැ, ඉපදිලා නැහැ. ඉපදින්න හේතු නැහැ. ඉමස්මින් අසති ඉදං නහෝති. එහෙනම් නාම රූප නැත්තම් සලායතන ගැන කතා කරන්න පුළුවන්ද? වැඩක් නැහැ නෙමෙයි කතා කරන්න බෑ. ඉපදිලා නැහැ. වැඩක් නැහැ කියන තියෙන්නේ බෑ. වැඩක් නැහැ කියනවත් ඉපදිලා නැහැ, හටගෙන නැහැ. නාම රූප තියනවා නම් සලායතන තියනවා. නාම රූප නැත්තම් සලායතන ඉපදිලා නැහැ. නිරෝධය. නිරෝධයි කියනකොට තේරුම් ගන්න ඕන හටගෙන නැති වුණ කතාවක් නෙමෙයි. හටගත්තේ නැහැ. ඉපදුන්නේ. ඇයි? උපදින්න හේතු නැහැ. ඒක හේතු නැත්තම් ඵලය ගැන කතා කරන්න බෑ. හේතුන්ගෙන් තොරව ඵලයක් ගැන කතා කරන්න බෑ. හේතු තියෙනවා නම් ඵලය ගැන කතා කරන්න පුළුවන්. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් අසති ඉදං නහෝති. එහෙනම් නාම රූප තියෙනවා නම් සලායතන ගැන කතා කරන්න පුළුවන්. නාම රූප නැත්තම් සලායතන උපදින්නේ නැහැ. නිරෝධයි. කතා කරන්නවත් බෑ. නිරෝධයි කියන්නේ. ඉපදිලා නැහැ. රැහක් තිබුණට කතාවක් එන්නේ නැහැ. නාම රූප නැත්තම්. හයි. ඇහැ ඉපදිලා නැහැ. ඉපදිලා නැත්තයි ඉතින් කතා කරන්නේ මොනවා ගැනද? නේද? එහෙනම් නාම රූප නිසාමයි සලායතන. දැන් එහෙනම් නාම රූප වලින් තොරව ඇහැක් ගැන කතා කරන්න බෑ. නාම රූප වලින් තොරව රූපයක් ගැන කතා කරන්න බෑ. නාම රූප වලින් තොරව කණක් ගැන කතා කරන්න බෑ. නාම රූප වලින් තොරව සද්දයක් ගැන කතා කරන්න බෑ. මේ විදිහට 12 ආයතනෙම දැනගන්න. ඇහැ රූප, කන ශබ්ද, නාසය ගන්ධ සුවඳ, දිව රස, කය ස්පර්ශ, මන ධම්ම. මේ 12 ආයතනය උපදින්නේ නාම රූප මත. නාම රූප පත්‍ය සලායතන. ඒ ධර්මතාවයේ තේරුම් ගන්න පටිච්ච සමුප්පන්න බව. එදාට රහතන් වහන්සේගේ සලායතන ගැන කතා කරන එකක් නැහැ. අපේ සලායතන ගැන තමයි ඔය කතා කරන්නේ. නේද? අපේ අවිද්‍යාවෙන් හදපු සලායතන ගැන නම් අපිට කතා කරන්න පුළුවන්. ඒක සලායතන ටික හටගන්නේ නාම රූප වල ඇත්ත නොදන්නකම මත. මොකක්ද ඇත්ත? විඥානයේ දැනගත්තා නාම රූප ටික. විඥානයේ දැනගත්තා නාම රූප ටික. ඒ නාම රූපෙන් කියන රූප කොහෙද තියෙන්නේ? එළිය. එළියද අභ්‍යන්තරේද? අභ්‍යන්තරේ තියෙනවා. නාම රූප වලින් කියපු රූප ටික අභ්‍යන්තරේ තියෙනවා. නැ නාම රූපෙන් කියනවනේ රූප ගැන කාටද කියන්නේ? විඥාණයට. නේද? මම ශ්‍රී ලංකාවේ ටික ඇවිල්ලා කේලම කියනවා. දැන් ඕක අහලා කියනවා එයා ඉන්නවමයි කියලා. ඒ රූපේ තියෙනවමයි කියලා කියනවා. කොහෙද තියෙන්නේ රූපේ? රූපේ එළිය තියනවා කිව්වොත් හරිද? වැරදි. රූපේ ඇතුලේ තියෙනවා කිව්වොත් හරිද? ඒකත් වැරදි. නෑ, හිත ඇතුලේ රූපේ තියෙන්නත් බෑනේ. බාහිරේ තියෙන්නත් බෑ. හරි? ශරීරයට අයිති වෙලා තියෙන්න පුළුවන්ද? එහෙම කිව්වත් ඕ නාම රූපයක් වෙන්න ඕනේ නෑ එහෙම කිව්වනම් නේ. රූපය ශරීර රූපය, එළිය තියෙන රූපය කියනකොට අපි මේ නාම රූපයක් ගැන නෙවෙයිනේ කතා කරන්නේ. නේද? හිත දැනගත්තත් නැත්තත් ඒ රූපේ තියෙනවනේ. නේද? ඒකට දැන් කතා කරන්නේ විඥාණයෙන් දැනගත්තු නාම රූප ගැන නේද? විඥාණයෙන් දැනගන්න නාම රූප කියනකොට එහෙනම් එළිය තියෙන රූපද? නැහැ. ශරීරයට අයිති රූපද? ඒවත් නෙමෙයි. විඥාණයෙන් දැනගත්ත නාම රූප කියන්නේ කණ්ණාඩිය ඇති වුණ පිළිමිබුව. විඥාණය කියන කණ්ණාඩිය ඇති වුණ පිළිබිඹුව, ප්‍රතිබිම්බේ. ඒක එළිය තියනවා කිව්වොත් හරිද? කිව්වොත් කියන්නේ තේ අවිද්‍යාවෙන් එළිය තියනවා කිව්වොත්. ඇත්ත ඇතියට නොදන්න කමට. බල්ලා වතුරට එබිලා අන්න බල්ලෙක් ඉන්නවා. බල්ලා වතුරට එවෙනකොට විඥාණයට නාම රූප නම් අරමුණු වෙනවා. නේද? නාම රූප කේලංකාරයෝ ටික කියනවා. බල්ලෙක් ගැන කතන්දර ටික. එතකොට එයා එළියේ ඉන්නවා කිව්වොත් හරිද? වැරදි. අවිද්‍යාවෙන් නේද කියන්නේ? විඥාණය දැනගත්තේ නැද්ද නාම රූප ගැන? දැනගත්තා. හිත මොනවා හරි දැනගත්තා නේද? දැන් බල්ලා වතුරට එබෙනකොට හිත මොනවා හරි දැනගත්තානේ. එහෙනම් විඥාණයට නාම රූප අරමුණු වුණා. ඔය දැනගත්ත එළියේ ඉන්න බල්ලා කිව්වොත් මුලා වුණා. එතකොට ඒ නාම රූපෙන් දැනගත් කරපු රූප එළියේ තියනවා කිව්වොත් මෝඩකම නේද? නාම රූප ස්වභාවය දන්නේ නැහැ. චෛතසික වලින් ගියපු රූප ගතියක් කියන එක අමතක වුණා. ඇත්තටම තියෙන රූපයක් කළා. අනේ මෑවුම් කාර්යය වැඩ පටන් ගත්තා. ඇත්තටම තියෙන රූපයක් මවලා දුන්නා. වතුරේ බල්ලෙක් ඉන්නවා. නේද? වතුරේ ඉන්න බල්ලව දකින්න මොකද්ද ඕන? ඇහැක් ඕන. ඇහැටනේ පේන්නේ. ඔන්න ඇහැ කියලා තව රූපයක් ලැබුවා. නේද? ඒ රූපෙම ලැබුවෙත් විඥාන නාම රූප. දැනුවත් වීම මත නේද? ඒකත් මේ නාම රූපේ මුලාව මත නේද? ඇහැ කැදුවේ. ඇත්තට තියෙන භෞතික රූපයක් මැව්වා නේද? එහෙම ඕංකාරයගේ වැඩ. ඕංකාරය හරි දක්ෂයි. වතුරෙත් බල්ලෝ මවනවා, මෙහෙත් ඇහැකුත් මවනවා. නේද? එතකොට ඒ දෙන්න ඉන්නවා කියලා කියන්නේ කවුද? විඥානේ. ඇයි? විඥානේ මායාකාරී. නේද? විඥානේ නාම රූපෙ දිහා බලලා කියන අන්න බල්ලෙක් ඉන්නවා බාහිරේ. ඒ බල්ලව දකින්න ඇහැකුත් තියෙනවා මේ. ඇත්තටම උනේ විඥාන නාම රූප ක්‍රියාකාරීත්වයක් විතරයි නේද? රූපติก මෙව්වේ කවුද? දෙවියන් වහන්සේ, අවිද්‍යාව. හා රූපติก මවලා දුන්නා. මොන රූපද මෙව්වේ? අජ්ජත් රූපයි බහිද්ද රූපයි. අපේ රූප කියලා කියන්නේ ඒ දෙකටනේ. අජ්ජත් රූපෙටයි බහිද්ද රූපෙටයිනේ රූපස්කන්ධය කියන්නේ නේද? ඇහත් රූපස්කන්ධය, ඇහැ අරමුණු කරන රූපත් රූපස්කන්ධය, කනත් රූපස්කන්ධය, කනට අරමුණු වෙන සද්දත් රූපස්කන්ධය නේද? රූපස්කන්ධය කියනවාද ඊට වඩා දේවල් වලට? අජ්ජත් ආයතනයි බහිද්ද ආයතනයි ඇරෙන්න තව රූප තියනවාද? වෙන නැහැ නේ. ඇහෙන් දැකීමේදී රූප ස්කන්ධයට එන්නේ මොනවාද? ඇහැයි රූපෙයි. කණෙන් අහද්දී රූප ස්කන්ධයට වැටෙන්නේ මොනවාද? කණයි ශබ්දයයි නේද? ගන්ධ සුගන්ධ බලද්දී නාසයෙන් රූප ස්කන්ධය මොකද්ද? නාසයයි ගන්ධයයි. රසක් දැනගනිද්දී රූප ස්කන්ධය කියන්නේ මොකද්ද? දිවයි රසයි. ස්පර්ශය දැනෙද්දී රූපස්කන්ධය මොකද්ද? කයයි ස්පර්ශයයි පොට්ටබ්බේ. දැන් ඔය රූපස්කන්ධය ගැන දැනගත්තේ කොහොමද? විඥානේ. විඥාණයට දැනගන්න පුළුවන් එක જાතියයි මොනවාද? නාම රූප. එන විඥාන නාම රූප ක්‍රියාකාරීත්වයක් නේද ඔය? විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය ඇත්ත නොදන්නකමට නේද ඇහැක්ත නෙවි? විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය ඇත්ත නොදන්නකමට නේද බාහිර රූපයක් පෙනෙවි? වතුරේ ඉන්න බල්ලා වගේ. විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය ඇත්ත නොදන්නකම හින්දා නේද කනක් පෙනෙවි? විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය ඇත්ත නොදන්නකම හින්දා නේද ශබ්දයක් පෙනෙවි එළියේ තියෙන? විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය ඇත්ත නොදන්න හින්දා නේද නාසයක් පැනෙව්වි, ගන්ධයක් පැනෙව්වි, දිවක් පැනෙව්වි, රසක් පැනෙව්වි, කයක් පැනෙව්වි, පොට්ටබ්බයක් පැනෙව්වි. කෙටියෙන් කිව්වොත් මුළු රූපස්කන්ධයම, මුළු ලෝකෙම පැනෙව්වි විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය නොදන්න කමට. ඒ පනෝපු රූප නේද අපි උපාදාන කරලා තියෙන්නේ, බාර අරන් තියෙන්නේ. ඒකට කියනවා රූප උපාදාන. රූප උපාදාන ස්කන්ධේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මොන බුදුහාමුදුරුවෝ පෙන්නනවා දුක සකස් වෙන හැටි. රූප උපාදාන ස්කන්ධේ. රූප උපාදාන ස්කන්ධය හැදුනේ විඥාන නාම රූපය ගැන ඇත්ත නොදන්න කම නිසා. විඥාණයට නාම රූපයක් අරමුණු වුණා නේද? අපි ඕය ගැන නොදන්න කමට බාහිර රූපයක් පැනෙව්වා. අජ්ජත් රූපෙත් පැනෙව්වා. කය කියලා රූපෙකුත් පැනෙව්වා. එළියේ තියෙන රූපත් පැනෙව්වා. ඒ විඥාණය දැනගත්තු නාම රූපය කියන කතාව දන්නේ නැහැ. එතන සිහිය නුවණ නැහැ. නේද? නාම රූප පත්‍යා විඥාන විඥාන පත්‍යා නාම රූප එතන ඇත්ත ඇදීන නොදන්න කමට ඇහැක් පෙනෙව්වා රූප පෙනෙව්වා කනක් පෙනෙව්වා සද්ද පෙනෙව්වා නාසයක් පෙනෙව්වා ගන්ධයක් පෙනෙව්වා දිවක් පෙනෙව්වා රස පෙනෙව්වා කයක් පෙනෙව්වා රූප පොට්ටබ්බ රූප පෙනෙව්වා ඔය ටිකට තමයි රූප ලෝකය කියන්නේ අපි දන්න ලෝකේ රූපයක් තියනවා නම් ඔය 10න් එකක් බලන්න හොයාගන්න පුළුවන්ද කියලා ඔය 10ට අයිති නොවන රූපයක් ඇහැයි රූපයි කනයි ශබ්දයි නාසයයි ගන්ධයයි දිවයි රසයි කයයි ස්පර්ශයයි කීයක් කිව්වද 10යි ඔය 10ට අහු නොවන රූපයක් තියනවාද කියලා පොඩ්ඩක් නැගිටලා ගිහින් හොයාගෙන එන්නකො ටිකක් විවේකයක් ගන්න විනාඩි 5-10ක් විවේකයක් ගන්න තියනවා නම් හොයාගෙන එන්න ඔය 10ට අහු නොවන රූපය